දැන් මේ තව ප්‍රශ්නයක් මේ තියෙන ලෝකේ හටගත් සියල්ලක්ම මොහොතක්වත් නොනැවති විනාශයට පත්වන බව අසා ඇත්තෙමි. නමුත් කර්ම ශක්තිය කල්ප ගණනකට පසුව වුවද විපාක ලබා දෙමින් නොනැසී පවත්නවා නේද කිය. දැන් ඔය පොන් ප්‍රශ්නයක් ඇතුළ මොකද ඔය සියල්ල ස්ථිර නෑ කියව ප්‍රශ්න ඉදන්නේ ඔබුනි. නාමගෝත නජීරති කියන එකත් පැත්තක දාලා නාමගෝත්‍රලයි ඔක්කොම જાති සියල්ලටයි තියෙන්නේ. මේ සියල්ලම මොහොතක්වත් එකාකාර පවතින්නේ නැහැ කියලා ගත්තාම ඔය ප්‍රශ්නේ එනවා. බුදුරන් වහන්සේ පෙන්නවා මොහොතක්වත් එකාකාර පවතින්නේ නැති කාරණා කීපයක්. මොකද්ද? රූපය මොහොතින් ගානේ බිඳි බිඳි යනවා. වර්තමානය කියලා තියාගන්න බෑ. වේදනාව මොහොතක් ගානේ බිඳි බිඳි යනවා. සංඥා මොහොතක් ගානේ බිඳි බිඳි යනවා. සංඛාර මොහොතක් ගානේ බිඳි බිඳි යනවා. විඥාන මොහොතක් ගානේ බිඳි බිඳි යනවා. මේක ක්‍රමයකට. ඇහැ, කන, නාසය, දිව, කය මොහොතක් ගානේ බිඳි බිඳි යනවා. මනස් සූක්ෂම ඒ මනටයි තිය සියල්ලම මොහොතක් ගානේ බිඳි බිඳි යනවා. නම් මොහොතක් ගානේ බිඳි බිඳි ගියාට පස්සේ මොකද වෙන්නේ? නාමගොත් අන්න ජීරති. නාමගොත් දිරන්නේ නැහැ. ඒ නිසා බිඳිච්ච එක ගැන මතක් කළොත් ඒක මතකයට එනවා. මතක් කරන්න පුළුවන්. අතීතයේ මෙබඳු රූප බිඳි බිඳි ගියා කියලා මතක් කළ හැකි. අතීතයේ මෙබඳු වේදනා ආවා ඒවා බිඳි බිඳි ගියා කියලා මතක් කළ හැකි. අතීතයේ මෙබඳු සංඥා ගෝචර වුණා ඒවා ඒ ගෝචර වී බිඳි බිඳි ගියා කියලා මතක් කළ හැකි. අතීතයේ මෙබඳු විලේසර හිතුවා කිව්වා කළා ඒ හිතපු කියපුවා කරපුවා ගෙවිලා ගියා දැන් ගෙවිලා ගිය වලට ඒවා මතක් කළ හැකි. අතීතයේ මෙහෙම මෙහෙම දේවල් හිතුවා හිතව බව ඒ හිතපුවා ගෙවිලා ගියා හැබැයි හිතව බව මතක් කළ හැකි. නාම ගෝත්‍රෙ බිඳුනේ නැහැ දිරුවේ නැහැ. මතක් කර කර ගන්න පුළුවන්. හැබැයි මතක් කරන එකත් ආයි එකත් ගෙවිලා යනවා. මෙන්න ගෙවෙන පැත්තක් පේනවා ලෝකේටයි තියෙක. ලෝකේ ගෙවෙන පැත්ත මෙන්න මේ ටිකයි. අපි යම්කිසි ආස්වාදයක් භුක්ති විඳිනවා නම් ඔන්නේ රූප තුලින් වේදනා තුලින් සංඥා තුලින් සංකාර තුලින් විඥාන තුලින් ගොඩ නගන ගහ ආස්වාද විඳින්න ඕනේ. අතීතයේ ගෙවිච්චන් ආස්වාද නැහැ. ඒවා මතක් කර කර යලි යලි ගොඩ නගනකොට ආස්වාදය ලැබෙනවා. ලැබෙන ලැබෙන ආස්වාදයත් ගෙවිලා යනවා. අල්ලා ගන්න හැදුවර ඉතුරු වෙන්නේ නැහැ. එන ආස්වාදයන්ගේ ස්වභාවයේ උත්සාහයෙන් වීරියෙන් ගොඩනගලා විඳින්න ඕනේ. ගොඩනගෙන ආස්වාදයේ මේ මොහොතේ ගෙවිලා යනවා අල්ලා ගන්න බැහැ. මෙන්න මේ හේතුව නිසා ආස්වාදයන් චන්ද්‍රාගිනී වැඩක් නැහැ කියලා දැක්ක දාන නිවන. දැන් බුදුරණන් හදි සියල්ල ගැන කතාවක් කියමු නා සියල්ල වෙන්නේ. ආර්ය විනී සියල්ල කියන්නේ ඇහැ කන දිව නාසය ශරීරයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. ඇහැ කන දිව නාසය ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම යන යමක් විද්‍යාමාන වේද මෙන්න මේක ලෝකයේ සියල්ලටයි තියෙන්නේ. මෙන්න මේ ටික අනිත්‍ය වශයෙන් දකින්ද දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්ද ඉස්තිර නැති කතාවක් නෙමෙයි අනිසි වශයෙන් දකින්න කියන්නේ ඒකයි. ඔය ඉස්තිර නැති කතාවත් ගත්තට පස්සේ තමයි තව තර්කවාද මත කරගන්නේ. ඉස්තිර උනත් එකයි නැතත් එකයි. දුකට හේතුවක් තියෙනවා නම් ඉස්තිර හෝ ඇති නැති එක නෙමෙයි මේ ප්‍රශ්නේ. අනිසි නිසා පරිහරණයට නිසි නෑ මොකක් නිසාද? ගොඩනගෙන ගොඩනගෙන දීක අවසානයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෙන් කෙලවර කරන එක නම් ඊ ඇරින්න වෙන සැනසෙල්ලක් ලබා දෙන්නේ නැත්නම් ඒවා අනිසි. ඒකෙන් ගොඩනගලා දුන්නේ දුකක් මිසක් සැනසෙල්ලක් නෙමෙයි. සැනසෙල්ල හොයාගෙන හිල දුකට වැටුණා. ඕකයි සිද්ධ වුණේ. එහෙනම් සාරයි කියලා ගන්න ටික කොහොමද මේක තියෙන්නේ? එහෙනම් අනිසි දුකයි අසාරයි. අනිසි වන දුක් වන අසාර වන යම්කිසි ලෝකයක් ඇද්ද? ලෝකේ තත්ත්වය ඕක නම් ඕකට ඇලුම් කළොත් දුකම ගොඩනැගෙනවා මිසක් අසහනයක් ගොඩනැගෙනවා මිසක් වෙන මොකද්ද වෙන්නේ? ඕකට ඇලුම් කිරීම නතර කළොත් ඕකෙන් මිදෙනවා. එදාට දුකෙන් නිදහස්. ඒකල මොකද කරන්න ඕනි? ඕකේ අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තියෙන ලෝක ස්වභාවය මෙනෙහි කරන්න ඕනි. ප්‍රඥාව වල්ලා හිටන් ඔබ තෝරා ගන්න ඕනි. අසාරත්වයේ තේරුම් ගත්තාම චන්දරාගෙන් නිදහස් වෙයි. අත්හැරීම දින වැලි කෙලවරලා නිවන පූර්ණ වෙයි. මාර්ගය ඕකයි. ඉතින් ওই ටිකයි බුදුරණන් වහන්සේ පෙන්වන්නේ. තේරුම් ගත යුතු හරිය. දැන් අපි ඒකෙන් අහකට ගිහිල්ලා තමයි මේ ප්‍රශ්න මතුවලා එන්නේ. එතන කර්ම ශක්තිය කියන එක අර කියන නාම ගෝත්‍ර වලට අයිති වෙන්නා වූ ධර්ම කොටසට වැටෙන එක. ඒ සබ්බේ ධම්මා අනත්තාති. සියලු ධර්මය අසාරයි කියලා දකින්න පෙන්නුවා. සාරයි කියලා ගන්න ධර්මයක් ලෝකේ නැහැ කියලා දකින්න. එහෙනම් පාප කර්මයක් තියෙනවා. තව පළ දීලා නැහැ. කවදා හරි පළ දෙන්න තියෙනවා. ඉතින් ඒක සාරද අසාරද? ඒක අසාරයි. පුණ්‍ය කර්මයක් තියෙනවා. ඒක තව පළ දීලා නැහැ. පළ දෙන්න ශක්තියක් කොහේ හරි තියෙනවා. ඒ ශක්තිය ක්‍රියාත්මක වෙනවා කවදාහරි පුණ්‍ය කර්මයෙන් සුගතියක් හම්බ වෙයි. ඒ සුගතිය හම්බුනොත් ඒකත් ගෙවිලෙයි. ගෙවිලා වෙනසිලෙයි. ඊට පස්සේ ආයි දුගතිය යනලා පුළුවා. හොරගත දේකුත් නැහැ, හම්බෙච්ච දේකුත් නැහැ. හටගත සුගති ප්‍රතිඵලයක් ජරාවට මරණයටපත් වෙලා යනවා. අනේ මට මෙච්චර සම්පත්තිය සුගතිය කියලා හම්බ වුණා. ඒක නැති වෙලා ගියා කියලා ශෝක පරිදේ දුක් දොමනස් වායසී ඒකත් කෙලවර කරනවා. එහෙනම් ওই තියෙන જાතියේ තියෙනවා හම්බෙලා තියෙන බඩු මල්ල. සංසාරේ කරගත පොට්ටනි. ඕක සාරය. ඕක හරියක් තියෙනවා. හරියක් නැති දෙයක්ින් මට ඇති වැඩක් නැහැ. ඕක තේරුම් ගන්න නෙවෙයි. සබ්බේ ධම්මා අනාත්තාති. ඉතින් ස්ථිර ඇති කතාව බුදුරණන් වහන්සේ හඳ වෙන්නේ ඕක බවුණගේ කතාව නිස්ථිරද නැද්ද කියන එක. ඉතිර වුණත් එකයි නැති වුණත් එකයි ඕකෙන් අහපෙන්න පුළුවන් නම් ඉතරයි අවශ්‍ය. එන කාර්ත නාමෝපත නැති කියලා නිවන් දැක්කේ. ලෝතරා බුදු වෙනේක හෝ පසේ බුදුන් වහන්සේ නමක් හෝ රහතන් වහන්සේ නමක් හෝ නිවන් ආවෝද කරලා පිරිනුවන් පෑවා. ඊට පස්සේ අතීතස ඥානෙ ඇති ලෝතරා බුදුරයන් වහන්සේ නමක් හෝ මහරහතන් වහන්සේ නමක් හෝ ලෝකේ පහළ වෙලා බැලුවොත් එහෙම අතීතේ ඒ පිරිනුවන් පෑවේ කවුද? පිරිනුවන් පාන අහවල් කාලේ කවුද හිටියේ? ඒගොල්ලන්ගේ නම් මොකද පිරිනුවන් පාපු අයගේ? ආ මෙන්න මෙහෙම හිටියා බුදුන් වහන්සේ නම. ඒ නම මේකයි. උන්වහන්සේ ශ්‍රාවකයන් වහන්සේලා හිටියා. මේ මේ නම් ඔඩි. උන්වහන්සේලා ඒ කාලේ මෙහෙම මිනිසුන් ධර්ම දේශනාත් කළා. මේ කාලේ මෙහෙම ජීවමානව වැඩ හිටියා. දැන් කො පිරිනුවන් පාලා. කොහොමද ඒගොල්ලෝ පිරිනුවන් පෑවේ එහෙම ඉක්මනට? ඒගොල්ලෝ බුදුනේ නැත්නම් අරිහත්ත්වයට පත් උනේ. මොනවා කරලාද? අන්න බලාගෙන යනවා. බලාගිනට වෙනවා අන අතිසන්ත ඥානීයද ආ සාරිපුත්ත කියලා අග්‍රශ්‍රාවකයන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ පිරිනුවම් පාලා. දැන් නැහැ. එතන උන්වහන්සේ කවුද? කොහෙද උපන්නේ? කායි කවුද? කොහොම දෙතෙන්ට ආවේ? කොහේ ඉඳලාද? කල්පනා කරුවාම නාම ගෝත්‍ර පරම්පරාවල් ළඟින් දැන් දිගටම බලාගෙන යනවා. උන්වහන්සේ පිරිනුවම් පාලා නැවතු උන්වහන්සේගේ නාම ගෝත්‍ර පරම්පරාව පිරිනුවම් පාලා. ඊට පස්සේ යම්කිසි අතිසන්ත ඥානීය තියෙන. ඒ ඥානීය ඇති යම්කිසි මහයිසිවරේ ඒ කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා පහලලා හිටියා නම් උන්වහන්සේලා ඒ ඥානියෙන් බලනකොට ওই සාරිපුත්ත කියන හාමුදුරුව ওই තිස්සලා හිටියා අහවල් ගෝත්‍රයක. එහෙ ඉඳලා ඒ අද්භයෙන් චුත වෙලා ඉඳලා තමයි සාරිපුත්ත කියන නමට එන්නේ ඉතිලා මේ අර විදිහට මේ ගිලා උපන්නේ. අර කෝලිත උපතිස්ස කියන මේ දෙනාවකින් ආපු හැටි විග්‍රහ කරයි. ඊට ඉස්සෙල්ලා මොන පිනක් කළාද දෙතෙන්ට ආවේ? ඒ සිරුපාවුලිය උපදින මොනවා කළාද? යොමු කළා බලනකොට වෙන්නේ ඒක හේතුවිච්ච පින. එයා මොනවද මේ බලන්නේ? උන්වහන්සේගේ අතීත නාම ගෝත්‍ර පරම්පරාව දැකලා. ඉත නාම ගෝත්‍ර පරම්පරාව නාම ලෝකේ තියෙනවා. ඒක සසර ගමට හේතු වෙන එකක් නෙමෙයි. දුකට හේතු වෙන්නේ ওই චන්දරාගේ වැදිලා සත්පත්ති ගොඩනගලා යන තාක්කල්. ඒක අත්හැරියෙන් පස්සේ නාම ගෝත්‍ර විනාශ කරන්න කාටවත් බෑ. සියලු බුදු පියාණන් වහන්සේලාගේ නාම ගෝත්‍ර තිබෙච්ච නිසා තමයි අපේ ලෝතරා බුදුරන් වහන්සේ මට ඉස්සෙල්ලා මෙහෙම බුදුරන් වහන්සේ නමක් හිටියා. ඒ බුදුන් වහන්සේගේ ස්වභාවය මේකයි. උන්වහන්සේ බුදුනේ මෙහිම යුවල ගත්ත හැටි මෙහිමයි ඔක්කොම දැක්කේ. එතන තමන් ඊට ඉස්සෙල්ලා ආපු පරම්පරාවේ හිටියා. ඒ විවරණ ගත්ත හැටි ඔක්කොම දැක්කා. ඉතින් නාම ගෝත්‍ර හිඳිලා තිබුණේ නැහැ. නමුත් ඒවැ ගණ්ඩහරයක් නැහැ. ඒවා තිබුණා කියලා විමුක්තියක් අපිට ලැබෙන්නේ නැහැ. ඒකයි ක්‍රමය. ඉතින් අපි දැනගන්න ඕනේ යමක් නිසා විමුක්තිය ලැබෙනවා නම් දුකෙන් නිදහස් වෙනවා නම් අන්න ඒක පරිහරණය කරලා දුකෙන් නිදහස් වෙන්න මේකයි බුදුදහම. ඉතින් මේකේ මිසක් ලෝකේ ස්ථිරද නැද්ද කියලා හොයන කතාවක් බුදුදහම නෙමෙයි. ස්ථිර වුණත් එකයි නැති වුණත් එකයි දෙකේම වැඩක් නැහැ. යම් කිසි දෙනක බලු වෙට්ටක් තියෙනවා. බල්ලෙක් පහරලා තියෙනවා. ඔය ඕක අපි අහනවා. ඕක ස්ථිරානන්ද දුක නැහනන්ද දුක කිව්වොත් අයිට මොකද කියන්නේ තියෙන්නේ? කල්පනා කර මොකද මේ ස්ථිර නැති කතාව තේරුම කියලා. ඒක මුලේ ඉඳන් අගට අගේ ඉඳන් මුලට ජරාව. ඒක ගඳ ගහනවා. දැන් ඕක අපිට ස්ථිර ඇති නැති කතාවක් ඕනේ නැහැ. ඕක අහ කරලා දාන්න. ස්ථිර වුණත් එකයි නැති වුණත් එකයි ඕක ගඳ යන්නේ නැහැ. ස්ථිර කියලා දැනගත්තා නැහැ කියලා දැනගත්තා. මොකක්ද දැනගන්නේ? ඕක අපද්‍රව්‍යයක්. ඕක ජරා ගොඩක්. ඕක ඇසුරු කරොත් ගඳයි. ඕක ඇසුරින් එහෙවත් කරලා දාන්න. එතන ගඳෙන් නිදහස් වෙනවා. මෙන්න මේ වගේ මේ සසර ගමනක් තියෙනවා. මේ සසර ගමන කියන්නේ මහා ජරා ගොඩක්. මේක අනිත්‍ය දුක අනත් ස්වභාවයක් මේකේ තියෙන්නේ. මේක ඇසුරු කරන්න ගියාම දුක ගොඩ නැගෙනවා මිස සැනසෙල්ලක් ලං හම්බෙන්නේ අසහනෙ පෙරෙනවා. ওই ජරා ගොඩ පැත්තක දැම්මම ඕකේ නිදහස් වුණාම චන්දරාගේ නිසා එයිලා තියෙන චන්දරාගේ දුරු කරගත්තාම ඕකේ නිදහස්. ඉතිරිය දැද්ද හොයන ප්‍රශ්න අපිටයි දෙකක් නෙවෙයි. එහෙම එකක් තමයි මේකට ගාවලා අනිත්‍යයි කියලා හදා තින්නේ අනිත්‍ය වචනේට. සංස්කෘත වචනේ ඒගොල්ලන්ගේ භාෂාව ඒගොල්ලන්ගේ තිබෙන ධර්ම ක්‍රමයේ තමයි ඉස්ත්‍රි එකයි නැති එකයි කියලා තිබිච්ච වාදී. ඉස්ත්‍රි එකට කියව සාස්වතවාදී. නැති එකට කියව උච්ඡේදවාදී. ওই දෙකේ තමයි ඒගොල්ලෝ වාද දෙකේ ගියේ. සාස්වතවාදීයි උච්ඡේදවාදීයි අල්ලගින්. 62ක් මිත්‍යා වාද හැදිලා තිබුණේ නැත්නම් ඔය අවිද්‍යාවේ වාද තිබුණේ සාසත වාදයටයි උච්ඡේද වාදයටයි. ওই දෙකේ තමයි සැරිසැරුවේ. 48 වාදය සාසත වාදයට. ඔන්න ඔය විදිහට විග්‍රහ කළා තියෙනවා. 14 ලා තිබුණේ තියෙනවා උච්ඡේද වාදයට. මේක තමයි 62ක් හැදිලා තිබුණේ සකස් වුණ ආකාරය. ඉතින් 62ක් වාද ඔක්කොම තියෙන්නේ ඇත නැත කියන දෙකේ. ওই දෙකම පැත්තකට දාන එක බුදුරන් වහන්සේ දේශනා කළා. ඒ තීතේ උභවන්තෝ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අපි සම්බුද්ධ පැහැදිලිව පෙන්නවා. ඔය අන්ත දෙකම මොනවා තියෙන වාද දෙකම. එකක් තමයි මේ කියන මේ මේ ලෝකේ තිබෙන්නා වූ අත්තකිලමතා නියෝගයටයි කාමසුකල්ලිකා නියෝගයටයි. ඔය අන්ත දෙකේ තමයි වාද දෙක 62ම තියෙන්නේ. ඕකේ තමයි ඇත නැත දෙක තියෙන්නේ. ඔය ඇත නැත දෙකම හරයක් නැති කතාවක්. ওই දෙකම පැත්තකට දාලි වෙලා හරයක් තියනවාද හරයක් තියනවා නම් කවන්නේ. මොකේද හරයක් තියෙන සාරම මොනවාද අසාරම මොනවාද බලන්න. සාරදේ අසාරදේ වලන එක හරි මාර්ගය. එතකොට පෙනි ලෝකේ අසාරයි. නිවන සාරයි. අන්න නිවන් මඟ පෑදෙනවා. ඔක තමයි මාර්ගය පෙන්නේ. ඒ මාර්ගය තමයි සංස්කෘත පදවලින් වහලා තියෙන්නේ. පැහැදිලිව තේරුම් ගන්න ඕනේ අනිත්‍ය කියන්නේ අනාත්ම කියන්නේ සිංහල පදත් නෙමෙයි මාගදී පදත් නෙමෙයි සකස් කරගත්ත සංස්කෘත භාෂාවේ පද දෙකක්. දුක්ඛ කියලා කියනවා. ඒක තමයි සංස්කෘතයෙන් කියන්නේ ඒක කියවෙන්නේ නැති හින්දා තමයි දුක්ඛ කියලා අපි කියනවා. නැත්නම් ඒක සංස්කෘත පදයෙන්ම දානවා. දුක්ඛ කියන එක පෙන්නන්න. දුක්ඛ කියන්නේ පාලි පදේ. දුක්ඛ කියන්නේ සංස්කෘත පදේ. දුක කියන්නේ සිංහල පදේ. ඉතින් දුක්ඛ කියන එක කියන්න බෑ. ඒක කියන්න දෙයක් නෑ. දුක්ඛ කියන එකම භාවිතාව කරලා. නමුත් ඒකත් හදලා තිබුණේ ඔය ටික තමයි කියා දීලා තියෙන්නේ. නමුත් මිනිස්සුන්ගේ කටට ඕක දුක්ඛ කියන එක කියවෙන්නේ නැහැ. දුක්ඛ කියලාම කියනවා. අර අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක තමයි සංස්කෘත පද තුනක් තමයි දීලා තිනේ ඔය තිලකුණු පෙන්නන්න. ඒක ත්‍රි ලක්ෂණ කියන වචනේම දාලා සංස්කෘත පද වලට ලක්ෂණ තුන කියන වචනේ සංස්කෘතයේ මෙලිය තමයි ඔක්කොම දුන්නේ. සංස්කෘත භාෂාව දීලා අපේ අර්ථය වැහුවා. වැහුවට පස්සේ අපිට දැන් අද ලොකු ප්‍රශ්නයක් කරලා තිනා මේ වචනේ සිංහලද නැද්ද කියලා හොයාගන්න. දැන් අපිට තේරුම් ගන්න බැ ඔය වචනේ සිංහලද සංස්කෘතද මොකද්ද කියලා. හැබැයි ඒක තෝරාගන්න ක්‍රමවේදයක් තියෙනවා තවත් මේ භාෂාව තියෙන නිසා. ඒකත් එක සසඳලා බලලත් හොයාගත්ත හැකියි. ටිකක් යනකොට ඥානයක් පහළ වුණාම මෙන්න හෙළ මෙන්න සංස්කෘත මෙන්න මගද කියලා වැළිය හැකියි. ඒ ඥානයේ පහළ වෙච්ච මට්ටමට පදවෙන් කරන්න පුළුවන්. පදේ අර්ථ ශබ්ද වෙන් කරගන්න පුළුවන්. එතකොට දැනගත්ත හැකි මෙතනින් මොකද්ද අපි ගත යුත්තේ. හරවද්දී මොකද්ද කියලා තෝරාගත්ත හැකි ඔය ක්‍රමෙයි. ඉතින් ඒ නිසා අපිට අනිහි බවයි දුකයි ඒ නිසා අනාතයි. මෙන්න අදහස ගත්තාම ඔය තිලකුණු කිව්ව එකේ අදහස එනවා. ඔය ටික ආවහම යථාර්ථය පේනවා. ඌවා තමයි විපරීත සංඥා කියලා කිව්වේ. ලකුණු ලයේ තිබෙන ගුණු ලය තමයි හිත කිව්වේ. හිතේ තිබිච්ච ගුණු තමයි ලකුණු උනේ. ඒ හිතේ තියෙන ලයේ තියෙන ගුණු තුනක් තමයි අනිච්ච කිව්වේ දුක්ඛ කිව්වේ අනාත්ත කිව්වේ. සිංහලෙන් සිංහල වචනේ ගත්තාට පස්සේ එකින් එකට අදහස් එකින් එක එනවා. හරියට ගැඹුරට බැහැ බැහැ මේකේ අදහස මේකනි මේකේ අදහස මේකනි මේ ස්වභාවයත් මේක එකක්නි. අන්න ඒතොර දහම් දකින්නවා. ඒ දහම් දකින්න වෙහර කියන විදිහට සංස්කෘතයෙන් හිර කරපුවා. සංස්කෘත කියන්නේ හදාගත්ත පදයක්. හදාගත්ත පදෙන් එහාට මෙහාට යන කාටවත් හිර දීලා නැහැ. ඒව ඔක්කොම නීතිමාලාවකින් වහලා තියෙන්නේ. සකස් කරලා තියෙන්නේ ඒක භාෂා රීතිය වලින් වහලා. ඊට එහා කතා කරන්න ඉඩක් නැහැ. එහෙම එකක් තමයි අදත් ඔය ගෙනහල්ලා මේ තිලකුණු වහලා තියෙන්නේ. ඔකට හොරාගත්තාම කිසි අමාරුවක් නැහැ. හරියට විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් ලෝකයේ හටගත් සියල්ලම මෙදින් හටගත් සියල්ල කියනකොට අපි දකින්න මොනවද හටගත්තේ හටගත් ඒවා තියෙන නාම ගෝත්‍ර මොනවද රූපය හටගත්තා වේදනා හටගත්තා සංඥා හටගත්තා සංකාර හටගත්තා විඥාන හටගත්තා අතීතේ ඒව හටගෙන ගෙවිලා ගියේ ඒවා දැන් රූපය හටගනිමින් පවතිනවා වේදනාව හටගනිමින් පවතිනවා සංඥාව හටගනිමින් පවතිනවා සංකාරය හටගනිමින් පවතිනවා විඥානය හටගනිමින් පවතිනවා දැන් මේ වර්තමාන කියන මොහොතේ තව අනාගතයේදී රූපය හටගන්න පුළුවන් වේදනා හටගන්න පුළුවන් සංඥා සංකාර විඥාන හටගන්න පුළුවන් හේතු පරම්පරාව තිබුණොත් ඕකයි ඔටිගේ දකින්න ඕනේ. එතන මේ ඔක්කොම ගන්නේ සියල්ලට. මේ සියල්ල නිසා සියල්ලම හටගෙන වෙනසුණා කියන්නත් බෑ වෙනසෙනවා කියලා ඔක්කොම තියෙනවා ඕක. ওই සියල්ලෙන් කොටසක් හටගෙන වෙනසිච්චා. සියල්ලෙන් තව කොටසක් මධ්‍යම කොටස හටගනිමින් වෙනසෙමින් ක්‍රියාත්මක වෙන කොටස. හටගත්තේ නැති වෙනසිච්ච නැති තව එන්න තියෙන කොටස අනාගත කොටස. ඔන්න ඔය ටික ගත්තාම ඔය කියන පංච උපාදානස්කන්ධයට සම්බන්ධ කොටසින් අතීත අනාගත වර්තමාන තුන් කාලී තුන් කොටසට බෙදෙනවා. සියල්ලම හටගෙන වෙනසෙන ලක්ෂණයක් තියෙනවා කියලා කිව්වහම සියල්ල කිව්ව මොනවද කියලා ගන්න ඕනේ වෙන් කළු. මහන්නේ ඔබලාට සියල්ල විග්‍රහ කරනවා. ආරි විනේ සියල්ල කියන්නේ මොනවද? ඇස රූපේ කන ශබ්දේ නාසයේ ගන්ධේ දිව රසේ කය පොඩ්ඩම්ම මන ධර්ම. මෙන්න මේ ටික මේ ආරි විනේ සියල්ල. ඒක සියල්ල කිව්ව එක තෝරා ගන්න ඕනේ. සියල්ල කිව්වහම සියල්ලට වෙන් කරව කොටසක් තියෙනවා. ඒ කොටස මෙහෙම තේරුම් ගන්න ඕනේ. ඔය සියල්ල කියන වචනේ තවත් ගැඹුරු අර්ථයක් තියෙනවා. සිය කියන්නේ තමා. සිය අල්ල කියන්නේ තමා විසින් අල්ලගත්තේය. මමය මගේ කියලා ගත්තේය. ඔය ටික තියෙන තාක් කාල තමයි සියල්ල කොටු වෙන්නේ ඔය ටිකට. මමය මගේ කියන දෘෂ්ටිය පිළිලා ගියාම සියල්ලෙන් නිදහස්. ආය ඇති වුණත් එකයි නැති වුණත් එකයි. ඇත්තද නැතද ප්‍රශ්නේ නැහැ. නමුත් යමක් දැනගන්නවා හේතුවක් නිසා ඵලයක් ගොඩ නැගෙනවා. ඇති නැති කතාවක් නැහැ. හේතු නිරෝධ නම් ඵල නිරෝධ වෙනවා. එහෙනම් යම්කිසි ඵලයක් දුක නම් ඒ ඵලයේ ගොඩ නැගෙන එක දුකට හේතුව නම් ඒ දුක නැගෙන හේතුව නිරෝධ කරපුවාම දුක නිරෝධ වෙනවා නම් ඒකද මාර්ගයේ මේ ආර්ය මාර්ගය නම් ඒ ටික අනුගමනය කරලා දුකෙන් නිදහස් වෙනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. එතනයි සිද්ධිය වෙන්නේ. ඔබ තේරුම් අරගන්න ඕනේ ක්‍රමානුකූලව. ඉතින් ඒ නිසා අර ධර්ම වලට වැටෙන එක කොටසක් තියෙනවා. අන්නේ කොටස තමයි විපාක වශයෙන් ක්‍රියාත්මක වෙලා යම් මොහොතක කවදා හරි ඊට සූසු අවශ්‍ය කරන සමනාන්තරයේ සකස් වෙච්ච වෙලාවක විපාක වශයෙන් ඇදලා ඉන්නේ. ඒ ඇදලා ඉන අවස්ථාව අපි ගොඩනැගුවොත් මොකද වෙන්නේ? ඒ අනන්ත සංසාරියේ පටන් තිබිච්ච නාම ගෝත්‍රත් එක සලහන් වෙලා තිබිච්ච ඒ කොටස මෙතෙන්ට ඇදලා එනවා. ඒ අවශ්‍ය අවශ්‍ය කෑලි ඒ කර්ම විපාක වශයෙන් විපාක දෙන්න සම්බන්ධ වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. යම් කෙනෙක්ගේ අටුවක අබත් තියෙනවා වපුරු ලදාගත්තේ වේ අස්වැන්න. මුං ඇටක් තියෙනවා අස්වැන්න. මෑ ඇටක් තියෙනවා ඒ අස්වැන්න තව පැත්තක. වී තියෙනවා. එතකොට ඔය වගේ තව තවත් අම්බුමිනේරි ආදියක් තියෙනවා. දැන් කෙනෙක් ඕකේ තියෙන පොදුවේ ඔක්කොම අරගෙන ටික ටික ගන්නවා. අර අටුවේ තියෙන ඒවා. කුඹුරක් මඩ කරලා ගහනවා ඔකට. දැන් ඔකින් අබ පැලවී මුං ඇට පැලවී මෑට පැලවී වී ටික විතරක් පැලවෙනවා කුඹුරට ගැලපෙන්නේ. අර අනිත් පොගුර තියෙච්ච අනිත් කැට එකක්වත් එතන පැලවෙන්නේ. ඔය ටික ගෙනහල්ලා හිටන් පස හදලා ගොඩ පසක් හදලා ඒකට ගහනවා. ඊට පස්සේ බලන පැලවෙන්නේ යති වෙනවා. ඒ පසට ගැලපෙන ඒ සංයෝගයට ගැලපෙන එකක් එතන තිබුණොත් ඊට අනුකූල දෙයක පැලවෙනවා. වී එතනට ගැලපෙන්නේ නැහැ. ඒක මරට. අරම ගොඩට. ගොඩට පැලවෙන දෙයක් තියෙනවා. සියල්ලම හැමතැනම ගැලපෙන ඔක්කොම ගැලපෙන්නේ නැහැ. ඒකට ගැලපෙන ක්‍රමවේද තියෙනවා. සමහරවිට මෑටියක් නිකන් වපුරන්නේ නැහැ ගහනවා. පස්සේ ගිහින් බලනකොට කූඹි කාලා පොත්ත විතරක් තියෙනවා. ඒකේ ආරක්ෂාවක් වනේ පැලවෙන්නේ. ඒක නැහැ ඒක පැලවෙන්නේ. අර අබෑට වාගේ වතින එක හැරයි ඒක සතු කන්නේ කූඹි කන්නේ ඒක පැලවෙනවා ටිකක් කල් ගිහින්. ඒකේ ගැලපෙන පසරේ ඒක හරියනවා. මෙන්න මේ වගේ අපි උප්පත්ති වශයෙන් යම් යම් තැනක උපදීන් වශයෙන් උපදිනවාද? අන්න එතෙන්දී ඒකට ගැලපෙන්නා වූ කර්ම විපාක පොදි අර තියෙන බීජ වලින් ගැලපෙනවා ඒකට ඇදලා එනවා. ඇදලා ඉදලා ඒක විපාක දෙනවා. මෙන්න මෙහෙම තමයි කර්ම විපාක පහුවෙන්න හේතු අවස්ථාව වෙනකම්. ඒව තැන්පත් වෙලා තියෙනවා. අන්න ඒක තමයි නාම ගෝත්‍රත් එක තියෙන විඥාන ධාතුවේ පිහිටන්නේ. මේ ධාතු හයක් ලෝකේ විද්‍යාමාන වෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු කියලා. මෙන්න මේ විඥාන ධාතුවේ තමයි ඔය කියන කර්ම ශක්ති විවේක ඔක්කොම පිහිටන්නේ. ඒවට කියනවා නාම ගෝත්‍රලත් එක්කලා පිහිටන්නේ විඥාන ධාතුවේ. ඒක පිහිටලා තියෙනවා සුදුසු වෙලාවට ඇදිලා එනවා. ඒක නිසා ඇති නැති කතාවල් වලින් නෙමෙයි ධර්මයේ තේරුම් ගන්න. යමක් දුක නම් ඒක දුකට හේතුවක් තියෙනවා. ඒ හේතුව නිරෝධ කළොත් දුක නිරෝධයි. දැනගෙන වෙලා හිටන් හේතු නිරෝධ කරන මාර්ගය අනුගමනය කළා දුකෙන් නිදහස් වෙනවා. ඒක ආර්ය මාර්ගය. ඕකයි සාහනී ලබන දෙන මාර්ගය. නෝ තේරුම් ගන්න ඕනේ.